ගරු මහින්ද අමරවීර මහත්මයා ඔබතුමාට විනාඩි 15ක් තිබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ තමත් වැදගත් අමාත්‍යාංශ තුනක වැශිෂ්‍ය පිළිබඳව කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ඒ වගේම අපේ SB දිසානායක ඇමතුමාටත්, ඒ වගේම විදේශ රැකියා ඇමතුමිය කාන්තා කඩුතු සහ ළමා ඇමතුමිය ඇමතුමියටත් අපි මුලින්ම සුභපතනවා. 2018 වර්ෂයේ ඒ අයගේ අමාත්‍යාංශ තුළින් විශාල කාර්යභාරයක් මේ රටේ ජනතාවට සිදු කරන්න ශක්තිය ලැබෙන්න කියලා. ඒ වගේම මේ අමාත්‍යාංශ තුනම පිළිබඳව කතා කරන මොහොතේ ප්‍රධාන වශයෙන්ම අපේ SB සානායක ඇමතුමාගේ අමාත්‍යාංශ සමෘද්ධි අමාත්‍යාංශය පිළිබඳව මහා ආන්දෝලනාත්මක කතා රාශියක් පසුගිය වෙලාවේ පැතිර ගියා වගේම ඒ අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳව යම් විරෝධතාවක් ඇති වුණා. ඔබතුමා දන්නා පරිදි පෙළපාලි ගණනාවක් ගියා සමෘද්ධිය කප්පාදු කරනවා කියලා. ඒවා ඉතාම සැලසුම් සහගතව දේශපාලන උමනාවන් මත ක්‍රියාත්මක වෙච්ච පෙළපාලි සහ විරෝධතා කියන එක පිළිබඳව අපිට වැටහීමක් තිබෙනවා. මේ රටේ ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරද්දී කිසිම සංශෝධනයක් වෙන්නේ නැහැ කියලා, ඒ විශේෂභාර අමාත්‍යවරයා ප්‍රකාශයට පත් කරද්දී දිගින් දිගටම ඒ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා මේ විරෝධතා පැවැත්වුණු බව අපි දන්නවා. කෙසේ වෙතත් අපි විශ්වාස කරනවා සමෘද්ධි ව්‍යාපාරය තුළ දිගටම සමෘද්ධිලාභීන් වැඩි කර ගැනීම හෝ සමෘද්ධිලාභීන් තවත් එකතු කර ගැනීම සමෘද්ධි ගොඩට ඒක රටක් විදියට රටක් දියුණු වෙන්න පාදක වෙනවා, හේතු වෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. දැන් සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරනකොටත් ඒ වගේ මේ වගේ ව්‍යාපෘති ගණනාවක් තිබුණා. ජනසභිය සමෘද්ධිය මේවා ආරම්භ කරන්නේ දුප්පත්කම නැති කිරීම සඳහා කියලා. නමුත් අපි ආපස්සට හැරිලා බැලුවම දුප්පත්කම නැති වෙලා නැහැ. ඒ ලබා දෙන ප්‍රමාණය ඒ ආකාරයෙන්ම ලබා දෙනවා විතරක් නෙමෙයි, තවත් විශාල ප්‍රමාණයක් සහනාධාර බලාපොරොත්තුෙන් සුසුකම් තියන අය ඉන්න බව තමයි අපිට වැටහිලා තියෙන්නේ. එමනම් අපිට කොතනක හරි වැරදීමක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ පිළිබඳව විශේෂ අධ්‍යනයක් කළා අපි උත්සාහ දරන්න ඕන සමෘද්ධි ව්‍යාපාරයේ යෙදෙන අය, මේ සහනාධාර ගන්න අය, ඒ අයගේ ආර්ථික තත්ත්වය ඉහළට ගෙනල්ලා සමෘද්ධි ව්‍යාපාරයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කිරීම තමයි අමාත්‍යාංශයේ විශේෂ වගකීමක් බවට පත් වෙන්නේ. SB දිසානායක ඇමතුමා නිර්මාණශීලී අමාත්‍යවරයෙක් විදියට මේ අමාත්‍යාංශය නිර්මාණය කරපු කෙනා විදියට එතුමා අදහස් කරෙත් ඒ කටයුත්ත. මං හිතන්නේ දැනටමත් එතුමා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. එය සාර්ථක කර ගැනීම තුළ තමයි අපේ රට ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම අපි අවංකවම දන්නවා සමෘද්ධි ව්‍යාපාරය තුළ යම් පිරිසක් ඉන්නවා සමෘද්ධි ලබා ගැනීමට නුසුසුකම් තියෙන කීප දෙනක්. 100ට ඉතමත් සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්, එකක් දෙයක් හෝ බොහොම සීමිත ප්‍රමාණයක්. මේ අය තවදුරටත් මේ සමෘද්ධි ව්‍යාපාරය තුළම රැඳෙන්න උත්සාහ දරන්නේ මං හිතන්නේ මේ සහනාදාටත් වැඩිය ඒ සමෘද්ධි ප්‍රතිලාභීන්ට ලැබෙන අනිකුත් වරප්‍රසාද වලට තියෙන උමනාව නිසාය කියලා තමයි මම විශ්වාස කරන්නේ. මොකද සමෘද්ධි ව්‍යාපාරයේ ඉන්න අයට නැත්තම් සමෘද්ධි සහනාධාර ලාභීන්ට වරප්‍රසාද ගණනාවක් තිබෙනවා. ජලය ලබා ගැනීමේදී, විදුලිය ලබා ගැනීමේදී, ඒ වගේ ගාස්තු, ඒ වගේම ඒ වගේ බොහෝ අවස්ථාවන්වලදී එය සමෘද්ධි ප්‍රතිලාභීන් පාදක කරගෙන සමෘද්ධි ලාභීන් වෙනුවෙන් යම් සහන ලබා දෙන්න නිසාම මේ අය සමෘද්ධි ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න අකමැත්තක් තියෙනවා. සමහර වෙලාවට රැකියාවකට යන්නේ නැතුව ඉන්න කට්ටියක් ඉන්නවා සමෘද්ධිය කැපෙනවා කියලා. ගමේ තියෙන ගාමන්ට් එකේ රස්සාවට යන්නේ නැහැ සමෘද්ධිය කැපේවි කියලා. මේ වගේ තත්ත්වයක් තියෙනවා. මේ පිළිබඳවත් විශේෂයෙන්ම සැලකිලිමත් වීම මම හිතන්නේ ඉතාමත් වැදගත් කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. මම හිතනවා ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරය තුලත් අනිත් පැත්තට බැලුවොත් කාන්තා කටයුතු සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යතුමියටත් විශාල වගකීමක් පැවරෙනවා. ඒ තමයි කාන්තාවන්ට ස්වයං රැකියා හඳුන්වා දීම, කාන්තාවන්ට ආර්ථික ශක්තියක් සහිත ගෘහණියක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල දියත් කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. අද මේ අමාත්‍යාංශ තුනම එක පැත්තකින් බැලුවම ගැළපෙන ආකාරයට තමයි මේ විවාදය පවත්වන්නේ. විදේශ රැකියා අමාත්‍යතුමියගේ අමාත්‍යාංශය තුලත් වැඩි ප්‍රමාණයක් විදේශගත වෙන්නේ තවමත් කාන්තාවන්. දැතුමියත් ඒ පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. කාන්තාවන් විදේශගත වෙන ප්‍රමාණය අඩු කරලා පිරිමින් විදේශගත කරන ප්‍රමාණය වැඩි කරන්නත්, ඒ වගේම පුහුණු ශ්‍රමිකයන් වැඩි මුදලකට රැකියා කරන පිරිස් විදේශගත කිරීම සඳහා තමයි එතුමියත් අපේක්ෂා කරන්නේ. ඒ නිසා මේ තුනම ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කරොත් අනිත් අමාත්‍යාංශත් මේකට අදාළ වෙන තවත් අමාත්‍යාංශ තියෙනවා. මම හිතන්නේ ඒක කාන්තා කටයුතු ඇමතුමිය තමයි මේකේ පෙරමුණ ගන්න ඕන. මේ කාන්තාවන්ගේ ආර්ථික ශක්තිය නගා සිටුවන වැඩපිළිවෙළ වලවල්. ඒ වගේම ස්වයං රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. දැන් අපි අමාත්‍යාංශය ගත්තත් අපි ධීවර අමාත්‍යාංශය තුලින් විශාල මුදලක් ලබා දෙනවා කාන්තාවන්ගේ ජීවන තත්ත්වය උසස් කරගන්න. ඒවට ඒවයින් ජීවන තත්ත්වය උසස් කරගත්තු කාන්තාවන් ඉන්න. ඒ අය ඉතාමත් ඵලදායී කටයුතු ලේදිච්ච අය ඉන්නවා. ඒක පිළිබඳව අපි ආඩම්බර වෙනවා. මං හිතන්නේ ඒව පිළිබඳව ඔබතුමියගේ අමාත්‍යාංශයත් යම් මැදිහත් වීමක් ඇති වුණොත් මේ පිළිබඳව තවත් අතහිත දීලා ඒ අයට. අපි එක සැරයක් අපි ඒ කටයුත්තට උදව් කරලා පැත්තකට වෙනවා. හැබැයි අඛණ්ඩව ඒ අයට අවශ්‍ය පහසුකම් ලබා දුන්නොත් පළවෙනි ආධාරය අපි දෙන්න පුළුවන්. නැත්තම් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් වෙන්න පුළුවන්. ඊළඟට එතනින් අඛණ්ඩව ඒ අයට ණය මුදල් ලබා දීම, ඒ අයට මෙහෙයවීම, අවශ්‍ය පුහුණුව ලබා දෙන්න කටයුතු කරත් ඒ හරහා විශාල ඒ කාන්තාවන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කරගන්න අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ නිසාම ළමයින්ගේ සුරක්ෂිතභාවයත් ළමයින්ගේ අධ්‍යාපන මට්ටමටත් ඒකක් එක රුකුලක් වෙනවා කියන එකත් මම සඳහන් කරන්න කැමතියි. කාන්තා කටයුතු අමාත්‍යතුමිය දැන්ටමත් යම් යම් වැඩපිළිවෙළ රාශියක් ආරම්භ කරලා තිබෙනවා. අපි ධීවර අමාත්‍යාංශයේ වැවක් සමගමක් වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. එහිදිත් ඉලක්කගත කණ්ඩායම් බවට පත් වෙලා තියෙන කාන්තාවන්. අපි ඒ කාන්තාවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළ රාශියක් ආරම්භ කරලා තිබෙනවා. අපි ඔබතුමියටත් ආරාධනා කරනවා ඒ කටයුත්තට අපි දෙගොල්ල එකතු වෙලා කටයුතු කරමු. ඒ වගේම එස්.පී. සානායක ඇමතුමත් ගම්මාන සංවර්ධනය කරන වැඩසටහනක් තියෙනවා. ඒ කටයුත්තෙදිත් අපිට යම් දායකත්වයක් දක්වලා එකතු වෙලා යම් ගම්මාන කීපයක් පවුල් කීපයක් හරි නගා සිටුවන්න පුළුවන්කම ලැබුණොත් තමයි අපිට සතුටු වෙන්න පුළුවන් අපි ගත්ත උත්සාහයේ නියම ප්‍රතිඵල ලැබුණා කියලා. නැත්නම් අපි සහනාධාර දුන්නා, අපි ආධාර දුන්නා කියලා ඒ ගණන් ඉලව් ඉදිරිපත් කිරීමෙන් අපිට මම හිතන්නේ රටට වාසියක් ඇති වෙන්නෙත් නැහැ, දුප්පත්කම මේ රටින් තුරන් වෙන්නෙත් නැහැ කියන එක තමයි අපේ හැඟීම බවට පත් වෙන්නේ. ඉතින් අපි ඒ වගේම තව අංශයක් කෙරෙහි මම යමක් ඉදිරිපත් කරන්න කැමති වචන ස්වල්පයක්. මේ සමාජ සේවා අමාත්‍යාංශය තුළ තිබෙන විශේෂයෙන්ම මේ ආබාධ සහිත අය වෙනුවෙන් අපි කොහොමද ඒ අය නගා සිටුවන්න කටයුතු කරන්න කියන එක පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න ඕන. එස්.පී. සානායක ඇමතුමා අලුත් වැඩපිළිවෙකට ප්‍රවේශ වෙලා තිබෙන බව අපි දන්නවා. ඉතාමත් දක්ෂ දරුවන්. මම මේ අයගේ පුහුණුවීම් අවස්ථා, ඒ වගේම ඒ අය රැඳවුම් අවස්ථා තිබෙන තැන්වලට මම පෞද්ගලිකවම ගිහිලා තියෙනවා. අපිට වැඩිය, ඒ වගේම හොඳට අතපය තියෙන, හොඳට කන් ඇහෙන, ඇස් පේන අයට වැඩිය ඉතාමත් දක්ෂ දරුවන් ඉන්නවා මේ ශ්‍රමණාද ආබාධ තියෙන, ඒ වගේම මේ යම් යම් ආබාධ තියෙන, දෘශ්‍ය ආබාධ තියෙන දරුවන් අතර ඉතාමත් දක්ෂ කණ්ඩායම් අපිට අඳුන ගන්න පුළුවන්. ඒ අයට ඒ අය දිගට මේ රැඳවුම් ස්ථානවල නැත්තම් අතර වෙලා ඉන්න තැන්වලින් ඉන්නේ නැතුව එයාට ගෙවල්වල ගිහිල්ලා ස්වයං රැකියාවක් කරන්න අවශ්‍ය පුහුණුව ලබා දීලා ඒ අය කටයුතු කරවතින් ඒ අයට හොඳ ජීවන තත්ත්වයක් උදා කරගන්න පුළුවන්. එයා ඉතාමත් දක්ෂයි, ඒකට මඟ පෙන්වීමක් අවශ්‍යයි. ඒ සඳහා ඔබතුමා ගන්න වේසමහන්සිය පිළිබඳව අපි අගය කරනවා වගේම තවත් ඒක ඉදිරියට ගෙනියන්න. දියුණු වෙච්ච රටවල්වල අනිත් සියල්ලටම වඩා ඉහළින් මේ ආබාධ තියෙන අය රැකගන්න වැඩපිළිවෙළවලට ප්‍රවේශ වෙලා තියෙන බව අපි දන්නවා. ඒ ක්‍රමවේදයම අපේ රට තුලත් ක්‍රියාත්මක කිරීම තුළ අපිට ඒ අය රැකබලා ගන්න වගේම ඒ අයත් රටේ ඉදිරි ගමනට, රටේ ආර්ථිකයට දායකත්වය දක්වන කණ්ඩායමක් බවට අපිට පත් කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්කම තියෙනවා. ඒ වගේ මම ගරු ඇමතුමාට ඉල්ලීමකුත් කරන මේ අවස්ථාවේ මගේ මැතිවරණ කොට්ටාසයේ තියෙන කාරණයක් පිළිබඳව තංගල්ල වැඩිහිටි නිවාසය. ඒ සඳහා අපි ඒ ගොඩනැගිල්ල සම්පූර්ණ හදලා තියෙනවා. තව වැඩ අවසාන කිරීම සඳහා යම් මුදල් ප්‍රමාණයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒකට ඒ සඳහා ඔබතුමාගේ මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා එය වැඩිහිටි ලේකම් කාර්යාල හරහා යම් ලියාපදිංචි කිරීමක් කරලා කටයුතු කරන්න. අපි ඒක ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අපේ පැත්තෙන් අපි ලබා දෙන්න පුළුවන් ඉහළම දායකත්වය අපි ලබා දෙන බවටත් මම මේ අවස්ථාවේ සිහිපත් කරන්නට කැමතියි. ඒ වගේම ළමා නිවාස පිළිබඳව ඔබතුමාගේ අධීක්ෂණය පිළිබඳව අපි සතුටු වෙනවා. තවදුරටත් ඒ අධීක්ෂණය අවශ්‍ය වෙනවා. අපේ රටේ සමහර වෙලාවට ළමයි ඒ වගේම දෙමව්පියන් ගෙවල්වල තියාගෙන සලකන එක හොඳ ගතියක්. අපේ ශ්‍රී ලාංකිකයන්ගේ ස්වරූපය තමයි කොච්චර අමාරුකම් තිබුණත් දෙමව්පියන් ගෙන ගෙදරම තියාගෙන සලකන්නේ අය ලොකු උනන්දුවක් දක්වනවා. ජීවත් වෙන්න තරම් ආදායමක් නැති වුණත් තුන් වේල කන්න නැති වුණත් දෙමව්පියන් රැක බලා ගන්න එක අපේ රටේ තියෙන හොඳ චාරිත්‍රයක්. නමුත් සමහර වෙලාවට ඒ නිසාම දුක් විඳින දෙමව්පියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා ඒ වගේ පවුල්වල අය උනන්දු කරලා වැඩිහිටි නිවාසයකට ගෙන එහෙම වැරද්දක් වෙන්නේ නැහැ. ගෙදර හරියට තුන් වේල කන්න දෙන්න බැරි නම් බේත් තේත් ටික දෙන්න බැරි නම් ඒ අය හොඳ වැඩිහිටි නිවාසයකට ගෙනල්ලා නතර කිරීම පිළිබඳව ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ අයට ඒ අවශ්‍ය පහසුකම් තිබෙනවා. සමහර වැඩිහිටි නිවාසවල අපි දැකලා තියෙනවා ඒවයි සෞඛ්‍ය සේවාවන් පවත්වනවා. ඒ වගේම ගිලන් රට තියෙනවා. ඒ අයට සැඳෑ සමේ විනෝදයෙන් ගත කරන්න අවස්ථාවන් තියෙනවා. ඉතින් ගෙදර ඉඳන් රැක බලා ගන්න තරම් ආර්ථික තත්ත්වයක් නැති අය ඒ වගේ තැන්වලට නතර කිරීමේ වැරද්දක් වෙන්නේ නැහැ. ඒ අයට ඒක හොඳ ජීවන තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ළමයින් පිළිබඳවත්. සමහර ගෙවල් වල ළමයි ඉන්නවා තමයි. හිටියට හැබැයි මේ ළමයි පිළිබඳව හොයන්න ඉඩක් නැහැ. දෙමව්පියෝ දෙන්නම් මහන්සි වෙනවා. එහෙම නැත්නම් ආබාධිත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අයට රැකියාවක් කරන්න බැරි තත්ත්වයක් ලෙඩ වෙන්න පුළුවන්. ඒත් ගෙදරටම වෙලා තියාගෙන ඉන්නවා ළමයාගෙන් ළමයා තමයි ඒ අයගේ කටයුතු කරන්නත් සමහර වෙලාවට තියෙන්නේ. එතකොට ඒ ළමයාගේ අධ්‍යාපනයේ කඩාවැටීමක් සිද්ධ වෙනවා. අන්න එමන් ළමයින් හඳුනාගෙන ඒකට ග්‍රාම නිලධාරි වෙන්න පුළුවන්, සමුරු නිලධාරි වෙන්න පුළුවන්, ශේෂ්ඨ නිලධාරියෙක් කරා ඒ අයව අඳුනාගෙන ඒ ළමයි යම් ස්ථානයකට ගෙනල්ලා එයාට අධ්‍යාපනයක් ලබා දෙන්න කටයුතු කරොත් ඒක මහා පිනක් කියන එක ඔබතුමාට මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. ඒ තත්ත්වයෙන් අපිට ඒ දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා දෙන්නත් ඒ වගේම නිරෝගී වේය සමාජයට බිහි කරගන්නත් අවස්ථාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අපි අනන්තවත් දැකලා තියෙනවා ගම්වල ගියාම ගෙවල් වල ඉන්නවා දරුවන් අනාරක්ෂිතයි. එයාට පාසලට යන්න ඉඩයක් නැහැ. පාසලට යන්න අවශ්‍ය මූලික පහසුකම් නැහැ. ඒ අය හඳුනාගෙන කටයුතු කිරීමත් ඉතාමත් වැදගත් වෙන ඒ සඳහාත් ළමා කටයුතු අමාත්‍යතුමියටත් ඔබතුමාගේ අමාත්‍යාංශයත් ඒකාබද්ධ වෙලා වැඩ කිරීමේ හැකියාව තිබෙනවා. අපි රටක් විදියට කටයුතු කරනකොට, රජයක් විදියට කටයුතු කරනකොට අමාත්‍යාංශ අපිට වෙන් කරලා දීලා තියෙනවා තමයි. නමුත් අමාත්‍යාංශයෙන් වෙන් කරපු අමාත්‍යාංශයෙන් විතරක් නෙමෙයි අනිත් අමාත්‍යාංශත් එකතු කරගෙන කටයුතු කරන්න පුළුවන්කම ලැබුණොත් ඒක මම හිතන්නේ ඒකේ නියම ප්‍රතිඵලය භුක්ති විඳින්න හැකියාව ලැබෙනවයි කියන එක පිළිබඳවයි මගේ ලැබෙන බවට මම විශ්වාස කරනවා. ඒ වගේම අවසාන වශයෙන් අපේ විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යතුමිය එතුමියගේ අමාත්‍යාංශය පිළිබඳව වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔබතුමාට තව විනාඩියයි තියෙන්නේ
එතුමා. හරි, මම අවසාන කරනවා. එතුමිය මේ අමාත්‍යාංශය තුල කටයුතු කරන ආකාරය පිළිබඳව අපි ප්‍රශංසා කරනවා. ඒ වගේම කාන්තා කටයුතු ඇමතුමියත් අපේ කැබිනට් මණ්ඩලයේ ඉන්න කාන්තාවන් දෙදෙනෙක් ඒ ඇමතුමියන්ලා දෙදෙනා ඉතාමත් උනන්දුවෙන් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන මේ කාරණා සඳහා ඒ වගේම විශාල උනන්දුවක් දක්වනවා මේ ප්‍රශ්නය පිළිබඳව අමාත්‍යාංශයේ විදිහට පුළුල්ව හිතලා නිර්මාණශීලීව කටයුතු කරන්න පෙළඹීම් පිළිබඳව අපි එතුමියන්ලා දෙදෙනටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කාන්තා මේ විදේශ රැකියා පිළිබඳ ඇමතුමියට තවත් අමාත්‍යාංශයක් ලොකු අමාත්‍යාංශයක් තිබුණා වුණත් එතුමිය මේ අමාත්‍යාංශය තුලත් ඉතාමත් හොඳින් කටයුතු කිරීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා විදේශගත කරන හැම කෙනෙක්ම ඉතාමත් හොඳ පුහුණුවක් ලබලා විදේශගත කරයි කියලා. අපේ විදේශ රටවල් විශාල රැකී අවස්ථා තිබෙනවා. ධීවර ශ්‍රේෂ්ඨයේත් තියෙනවා. වෙනස් ශ්‍රේෂ්ඨවලත් තියෙනවා. ඒ යනකොට ඉතාමත් පුහුණු කණ්ඩායම් ඒ සඳහා යොමු කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. මම හිතන්නේ එතුමිය ඒ කාරණය පිළිබඳව වැටහීමකින් කටයුතු කරයි කියන විශ්වාසයත් පළ කරමින් අපේ SBD සානායක ඇමතුමියටත්, තලතාතු කෝරළ ඇමතුමියටත්, ඒ වගේම චන්ද්‍රාණි බණ්ඩාර අපේ ඇමතුමියටත් අපි මේ කටයුතු සාර්ථකව පසුගිය අවුරුදු දෙක තුන අපි බැලුවා. ඉතාමත් සාර්ථක මේ අමාත්‍යාංශ මෙහෙයපු අමාත්‍යවරයෙක් සහ අමාත්‍යතුමියන්ලා දෙදිනෙක් තමයි ඉන්නේ. තුමියන්ලට ඉදිරි කාලෙත් ඉතාමත් සාර්ථක වේ
කටයුතු කරන්න
සුබ පතමින් මහනිර.
බොහොම ස්තුතියි කරු ඇමතුමා. ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය ඔබතුමියට විනාඩි 8ක් වෙන් කර දෙන්න.
අර සභාපතිතුමනි ඉතාමත් කෙටි කාලයක් තියෙන නිසා ඉතාමත් ඉක්මනින් මම මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාන්තා ළමා අමාත්‍යංශයේ ඇමතිතුමියත් ඉන්න වෙලාවේ පිළිබඳවයි. අපි ඇත්තරම මේ අහපාන ආණ්ඩුව පත් උනායින් පස්සේ මෙතෙක් කාලයක් කාන්තාවන් වෙනුවෙන් සිද්ධ වෙච්ච නැති විශාල මේ හොඳ වැඩක් අපේ අතින් කෙරුණා. ඒ තමයි අපි මේ රෝඩ් හැරස්මන්ට්. ඒ කියන්නේ මහමගදී සිදුවන අතවර වීම සම්බන්ධයෙන් අපි චන්දනි බණ්ඩාර මහත්මිය අපේ තලතතුගොල්ල මහත්මිය ඇතුළු සියලුම පාර්ලිමේන්තු කාන්තා සංසදයේ සිටින සියලුම මන්ත්‍රීවරු වෙරියන් එක්කහු වෙලා අපි කෝච්චෙන් කෝච්චියට බස්සකින් බස්සකට ගිහිල්ලා මේ මහමගදී ඇතිවන අතවර වීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක් කරා. ඒකේ තවත් ඉස්සරහට පියවරවල් කීපයක් තියෙනවා. මම කැමති යම් යම් යෝජනා කීපයක් තියෙනවා කාන්තාවක් විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රණයක් විදිහට මම දැකපු දේවල් කීපයක් ඒ පිළිබඳව යෝජනා කීපයක් ඉදිරිපත් කරන්නයි මම මේ හදන්නේ. පළවෙනි කාරණාව තමයි අපේ ලංකාව ඇතුලේ කාන්තාවකට ලිංගික අතවරයක් සිද්ධ වුණාම නීති ක්‍රියාත්මක වුවත් ඒකටත් කාලයක් යනවා තමයි අඩුම ගන්න නීතියක් තිබ්බත් මම විශ්වාස කරනවා කාන්තාවකට වාචිකව හෝ කාන්තාවට සිදුවන මානසික ලිංගික අතවරයන් පිළිබඳව අපිට හරි නීතියක් අපේ ලංකාවේ නැහැ. එනිසා ඉතාමත් ගෞරවයෙන් සහ උමනාවෙන් තලතතුගොඩ මැතිණියගිනුත් චන්ද්‍රානි බණ්ඩාර මැතිණියගිනුත් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ යම් කිසි නීතියක් තියෙනවා නම් ඒ හරියට ක්‍රියාත්මක කරන්න මොකක් හරි වැඩපිළිවෙලක් යොදමු. එහෙම නැත්නම් එහෙම අපිට පුළුවන් නම් මේ පිළිබඳව යම් කිසි විදිහකින් කතිකාවතක් මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඇති කරමු කියලා. මොකද දියුණු රටවල් වල එංගලන්තේ ගත්තත් ඔස්ට්‍රේලියාව ගත්තත් ඇමරිකාවේ ගත්තත් කාන්තාවකට වාචිකව ඇයගේ ශරීරය පිළිබඳ ඇය ඇඳන් ඉන ඇඳුම පිළිබඳව පාරේ යනකොට ඇයට යම් කිසි විදිහකින් උසුළු විසුළුවක් කරත් ඇයට තියෙනවා පොලිසියක් ගිහිල්ලා ඒ පිළිබඳව කම්ප්ලේන් එකක් කරන්න. එහෙම නැත්නම් පැමිණිල්ලක් දාන්න. අපිට ලංකාවේ ගොඩක් වෙලාවට ඒ වගේ නීතියක් නැති හින්දා කාන්තාවන් ගොඩක් වෙලාවට ඒ වගේ එළියට ගිහිල්ලා මේ පිළිබඳව මේ කම්ප්ලේන් එකක් එහෙම නැත්නම් පැමිණිල්ලක් දාන්නත් බයයි. මොකද එතනිනුත් ඇයගේ චරිතය තමයි ඝාතනය වෙන්නේ. සමහරක් වෙලාවට අපි බස්සල දැකලා තියෙනවා කාන්තාවන් බස්සල යනකොට පුරුෂයන් විසින් නොවුන්ට නොයෙකුත් විදිහේ ලිංගික අතවර එහෙම නැත්නම් වාචික අතවර එහෙම නැත්නම් මානසික අතවර මේ තුනෙන් එකක් හෝ කෙරෙනවාමයි. ඒ වගේ අවස්ථාවන් වලදී ඒක විඳදරාගෙන කටවහගෙන ඉන්න එක තමයි ගොඩක් වෙලාවට කාන්තාවන් කරන්නේ. ඒකට හේතුව බස් එක ඇතුළේ ඇවෙනුවෙන් කතා කරන්න කෙනෙකුත් නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ කාරණා පිළිබඳව අපි කතා කරද්දී මම විශ්වාස කරනවා විශේෂයෙන්ම කාන්තාවන් ඉස්සර 13 කිරිය දැන් ඉන්නේ 12යි. අපි 12 දෙනා එක්කව වෙලා මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ ඉන්න පුරුෂයන්ගේ ඇස්සරිමු කියන එක මම ඉතාමත් උවමනාවෙන් ඉල්ලා සිටිනවා. ඊළඟ කතන්දරේ තමයි දැන් පසුගියදා අපි දැක්කා ඉතාමත් ප්‍රබලව මේ කාන්තාවන්ගේ මේ අසභ්‍ය වීඩියෝ දර්ශන ෆෝන් වලට මාරු වෙනවා, ලැප්ටොප් වලින් ලැප්ටොප් වලට මාරු වෙනවා, එක එක පුද්ගලයාගේ අතර සංසරණය වෙනවා. ඇත්තට මේ වගේ අවස්ථාවන් වලදී කාන්තාවක් විදිහට ඇයි මුහුණ දෙන ලැජ්ජාව ඇයට සිද්ධ වෙන ඒ සමාජයේ සිද්ධ වෙන ලැජ්ජාව ඇයට දරාගත නොහැකි. ඇයට විතරක් නෙවෙයි ඇයගේ පවුලේ උදවියට සිදුවෙන ඒ ලැජ්ජාව ඔවුන්ට දරාගතත් නොහැකි. ඉතින් ඇත්තටම මේක මේ දෛවයේ සරදමක්ද මන් දන්නේ නැහැ. ඔබ දන්නවා මේ ගොඩක් වෙලාවට අපේ ලංකාවේ තියෙන ප්‍රධාන මාධ්‍ය වලින් ප්‍රධාන මාධ්‍ය තමයි මේ හිරු කියන මාධ්‍ය. ඒ හිරු කියන මාධ්‍යයේ තියෙනවා හිරු ගොසිප් කියලා වෙබ්සයිට් එකක්. මම විශ්වාස කරන විදිහට හිරු ගොසිප් කියන වෙබ්සයිට් එකෙන් ඇත්තටම පුදුමාකාර විදිහට කාන්තාවන්ව කාන්තාවන්ගේ මේ කතන්දර කාන්තාවන්ගේ මොකක් හරි කාන්තාවන් සම්බන්ධ වෙච්ච යම්කිසි අපරාධයක් වුණොත් ඒ කාන්ත සමහරක් වෙලාවට මේ වෙබ්සයිට් වලින් ඔවුන්ගේ මූණක් දානවා. එහෙම නැත්නම් ඔවුන්ට වෙච්ච සිදුවීම සම්පූර්ණ විස්තරාත්මකව වෙබ්සයිට් වල දානවා. ඉතාමත් වැරදි වැඩක් ඒක. මොකද අපිට ඒක බලනකොට අපිට හරිම රසවත් වෙන්න පුළුවන් ඒ කතාව. හැබැයි ඇයට ඇයගේ පවුලේ උදවියට නෑදෑ පිරිසට ඇයගේ යහළු එළියන් මොනතරම් අපහසුතාවට පත් වෙන්නේ. ඉතින් ඒක හරියට දෛවයේ සරදමක් වගේ ඒ මේ නාලිකාව අයිති පුද්ගලයාගේම පවුලේ කෙනෙක්ට මේ වගේ සිදුවීමක් වුණා. ඒ සිදුවීමත් එක්ක ඇත්තටම ගොඩක් අයගේ ඇස් ඇරුණා. ඒ පුද්ගලයාගේ නාලිකාව විසින් අපහසුතාවට පත් වෙච්ච තරුණ තරුණියන් මොනතරම් දුක් වෙන්නේ නැද්ද, අඬන්නේ නැද්ද? ඒ අම්මල තාත්තල මොනතරම් දුක් වෙන්නේ නැද්ද, අඬන්නේ නැද්ද? ඒ සහෝදර සහෝදරයන් මොනතරම් දුක් වෙන්නේ නැද්ද, අඬන්නේ නැද්ද? ඒ විදිහටම ඒ පුද්ගලයාට ඒ පවුලේ උදවියට දුක් වෙන්න අඬන් වුණා. මම කියන්නේ වැඩේ හරි කියලා. හැබැයි මේකෙන්වත් මේ ප්‍රධාන පෙළේ මේ වෙබ්සයිට් කරගෙන යන උදවියගේ ඇස් හැරෙන්න ඕනේ. දැන් මම මේ පසුගිය මේ සතිය ඇතුළතදී ප්‍රධාන වෙබ්සයිට් තුනක තිබ්බ නිවුස් තුනක් කියවන්නම්. මේ හිරු ගොසිප් එකේ පෙම්වතා බලහත් බලහත්කාරයෙන් ලැගුම් හලකට ගෙන යද්දී යතුරු පැදියෙන් බිමට පැන්න තරුණියට සිද්ධ වෙච්ච දේ. මේක ක්ලික් කරලා ඇතුළට යනකොට සිද්ධ වෙලා තියෙන තරුණියට බරපතල තුවාල වෙලා ඉතින් බයිසිකලකින් පැන්න මොනකෙන්ට තුවාල වෙනවනේ. හැබැයි මේ නිවුස් එක මොකද්ද? මෙතන තියෙන වැරද්ද මොකද්ද? පෙම්වතා බලහත්කාරයෙන් ලැගුම් හලකට ගෙන යද්දී යතුරු පැදියෙන් බිමට පැන්න තරුණියට සිද්ධ වෙච්ච දේ. මේක මේ විදිහට නෙමෙයි නිවුස් එක දාන. නිවුස් එක ඇතුළට ගියාම ඇයගේ නමයි පෙම්වතාගේ නමයි විතරයි නැත්තේ. ඔවුන් වැඩ කරන ස්ථානේ, ඔවුන්ගේ රැකියාව, ඔවුන් කොහේ ප්‍රදේශයේද මේ ඔක්කොම සඳහන් වෙලා ඉවරයි. මේක මොනතරම් වැරද්දක්ද? මේක මොනතරම් අපරාධයක්ද? අපිට මේක හරි ලස්සන කතාවක් වෙන්න පුළුවන්. පසුගියදා දූෂණයට ලක් වෙලා ඇත්තටම ගොඩක් කනගාටු වෙනවා මම කාන්තාවක් විදිහට. එක එක්තරා පත්තරයකින් මට පත්තරේ ඇත්තටම හරියට මතක නැහැ මෙතන කියන්න බෑ. පත්තරයකින් එක දිගට අපේ අර යාපනයේ සිසුවියට වෙච්ච සිදුවීම එක දිගට කතාන්දරයක් වගේ කියවල මේ දාලා තිබ්බා. මොනතරම් අපරාධද? අපිට යම්කිසි තියෙන සදාචාරයක් තියෙන්න ඕනේ නේද මාධ්‍ය විදිහට? මෙතන ඇත්තටම අපේ මංගල සමරවීර ඇමතුමා, මුදල් ඇමතුමා සහ මාධ්‍ය ඇමතුමා වීම නිසා මේක ඇත්තටම කියන එක ඉතාම අත්වඩිනවා. මේ දෙවනි කර්මන් net fm ගොසිප් මොකක් හරි එකක් කියලා net fm එකේ තියෙන සැමියා නිවසට එන්නේ සැමියා නිවසට එන්නේ සතියන්තයේ පමණයි. ඒ අතර අනියම් සැමියන් දෙදෙනෙකු ඇසුර කරලා අනියම් ඇසුරක් නිසා ජීවිත දෙකක් අහිමිව සිඟිති දියණියන් දෙදෙනෙකුට තුවාල ලැබුණා. තුවාල ලැබුණ විදිහ මේ නිවුස්ද? මොනාද මේ? අපිට කවුරු හරි කෙනෙක්ව ඝාතනය වුණා නම් ඒක අනියම් ඇසුරක් නිසා කියලා ඒක දාන්න ඕනේද? මේක කාන්තාවක් මවක්. ඒ දියණියන් දෙදෙනා ගැන මොකද තුර අපිට කතා කරන්න තියෙන්නේ? මේ තවත් නිවුස් එකක් අද දෙරණ. මේවා මේ ප්‍රධාන මාධ්‍ය ජාලවල තියෙන වෙබ්සයිට් වල, ඒ පිටර Facebook වල. තහනම් ගහේ ගෙඩිකෑ අත්තම්මා 23 හැවිරිදි පෙම්වතාට පෙම්වතා ඇසිඩ් බාධකින් ආවයි. ඇයව නාවල තියෙන ඇසිඩ් බාධකින් තහනම් ගහේ ගෙඩි කාපු නිසාලු. මොකද්ද මේ? ඉතින් මම විශ්වාස කරනවා කාන්තාවන් ඉදිරියට අපිට හැකියාව දෙනවනේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් විදිහට මේව ගැන කතා කරන්න. මොකක් හරි නිවුස් එකක් ගියපු ගමන් තමුන්ගේ වියුස් වැඩි කරගන්න, තමුන්ගේ නිවුස් එක බලන්න වැඩි කරගන්න, මොකක් හරි කැත විදිහේ හෙඩ්ලයින් එකක් දාන. දැන් පසුගියදා අපිත් එක්ක හිටපු මන්ත්‍රීවරියා ගීතා කුමාරසිංහ මැතිණිට ඉතාමත් මේ හරිම අවාසනාවන්ත සිද්ධියකට මුණ දෙන්න උනා. ඇයගේ පින්තූරය නෙවෙයි, වෙන පිලිසුණු කාන්තාවගේ පින්තූරයක් දාලා තනිකරම මේ නිවුස් එක විකෘති කරලා මේ ළඟදී ඇය හොඳට ඉන්නවා. ඉතින් කල්පනා කරලා බලන්න ඇයට දැන් අපි පක්ෂ විපක්ෂ ભેදකින්තරව කාන්තාවන් ගැන කතා කරන්නේ. ඉතින් කල්පනා කරලා බලන්න ඇයි මොනතරම් මානසික ආතතියකින් ඒක නිවුස් එක දැක්කම මොනතරම් ඇයගේ පෞලිය උදවියට ඇයගේ දියණිය රට ඉන්නේ මේව දකින්නකොට මොනතරම් දුකක් ඇති වෙනවද? ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා අඩුම ගානේ මේ කාරණා අපි කතිකාවතක් ගේන්න ඕනේ මේ පාර්ලිමේන්තුව ඇතුළේට කාන්තාවන් විදිහට. එහෙනම් මම ඉල්ලීමක් කරනවා චන්ද්‍රරි බණ්ඩාර මැතිණියගෙන් විශේෂයෙන් මේවා පිළිබඳ යම් කිසි විදිහකින් මාධ්‍ය සම්බන්ධ මංගල ඇමතුමත් එක්කත් කතා කරලා විශේෂයෙන් අනික් කාරණාව මෙතන මේ ඉන්නේ ලංකාවේ ප්‍රධාන අධිනීතිඥතුමියක් අපේ අධිකරණ ඇමතිතුමිය. මේ හිරි ගොසිප් කෙනකින් ඇයටත් මඩක් ගහලා තිබ්බා හරිම කැත විදිහට. ඇය අපේ අපිටත් මවක් වගේ. මේ ලංකාවේ අධිකරණ ඇමතිනියට මේ කවි හදාද නිවුස් ගහනවා. මොකද්ද මේ මාධ්‍යට වෙලා තියෙන්නේ? මේ මම මේ කියන්නේ මාධ්‍ය වාරණයක් පිළිබඳව අපි යහපාලනයක් විදිහට අපි මාධ්‍යට ඇත්තටම ඉඩකඩ ලබා දීලා තිනවා ගියා අඬුවට වඩා ඉතාමත් හොඳට. හැබැයි එහෙම කියලා වඳුරට දැලිපිහා වුණයි වගේ කාන්තාවන්ට මේ තරම් අපහාස කරන එක හරිද? එහින්ද මේ අපි සදාචාරාත්මක සම්පන්න සමාජයක් විදිහට බෞද්ධාගම අදහන සමාජයක් විදිහට මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමියන් දෙදරාගෙනුත් මංගල සමරවීර ඇමතිතුමාගෙනුත් මේවා පිළිබඳ යම් කිසි විදිහකින් ඉන්වෙස්ටිගේෂන් එකක් මේ පාර්ලිමේන්තුව ඇතුළේ කතිකාවතක් ඇති කරන්න කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමියට. ගරු TBA කනායක මැතිතුමා, ඔබතුමාට විනාඩි 11ක් වෙන් කර තිබෙනවා.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන් සමාජ සවිවල ගැන්වීමේ සුබ සාධන හා කන්ද උඩරට අමාත්‍යංශයේ පිළිබඳවත් වනිතා කටයුතු විශේෂයෙන් කාන්තා හා ළමා කටයුතු හා විදේශ රැකියා පිළිබඳ අමාත්‍යංශයේ මේ සාකච්ඡාවේදී විවිධ කාරණා පිළිබඳව අදහස් ඉදිරිපත් කළා. විශේෂයෙන් 1994 සමුද්දී ව්‍යාපාරය ආරම්භ කළාම මේක මේ රටේ දිළිඳු බවින් තොර ඓතිහාසිකම් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් සඳහා 2030 වන විට අතිගරු ජනාධිපතිතුමාගේ ඉලක්කය මේ රටේ දිළිඳු බවින් තොර ඓතිහාසිකම් සුරකින ශ්‍රී ලංකාවක් සඳහා යෑම නම් අපි මේ පිළිබඳව විශේෂ වූ වැඩපිළිවෙලක් මේ ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ වගේම සමුද්දිලාභින් 115කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ රුපියල් මිලියන 43,950ක් මේ සඳහා ක්‍රියාත්මක කරද්දී මේ අය සවි බල ගැනීම සඳහා විශේෂයෙන් සමුද්ධි බැංකු සංගම මගින් ඒ වගේම කුඩා කණ්ඩායම් මගින් ඒ වගේම ස්වයං රැකියා ලබා දීම් තුලින් ක්‍රියාත්මක කරන වැඩසටහන් සඳහා ක්‍රියාත්මක වීම විතරක් නෙමෙයි දර සභාපතිතුමනි සමුද්ධි බැංකු 1074ක් ලංකාවේ පිහිටවලා ඒ පිහිටව මුල් කාලය තුල අපි විවිධ මට්ටමේ ගොඩනැගිලි තමයි ලබා ගත්තේ නමුත් අද මේක ශක්තිමත් කිරීම සඳහා නවීන බැංකුවක් බවට පත් කිරීම සඳහා බැංකු 200ක් 2018 වසරේ විශේෂයෙන් සෙට් කාඩ්යක් දාලා ඕනම රාත්‍රියක මුදලක් ලබා ගන්න පුළුවන් විදිහට ඒ වගේම දවල් රැය කියලා විශේෂයක් නැතුව නවීන බැංකු පහසුකම් තියෙන ආයතනය බවට පත් කිරීම සඳහා ගරු ඇමතිතුමත් අපේ රාජ්‍ය ඇමතිතුමත් ඒ වගේම ලේකම්තුමාලා ඇතුළු සමුද්ධි අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු කණ්ඩායම ක්‍රියාත්මක කිරීම මම හිතනවා රටේ නගරයට විතරක් සීමා වෙච්ච බැංකු ගනුදෙනුව අපේ ගමේ ඈත ගම්මානවල ජනතාවටත් කුලී වැඩක් කරලා හරි ඇවිල්ලා එහෙම නැත්නම් ගොවිතැනක් බතක් කරලා ඇවිල්ලා හරි හවස ගිහිල්ලා බැංකුවත් ඒ ගනුදෙනු කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙනවා එනිසා මේ නිර්මාණය වීමත් එක්ක විශේෂයෙන් අපි කියන්නට ඕනේ මේ හැඳින්වීම යටතේ විශේෂයෙන් ආබාධිත සහිත පුද්ගලයන් මුළු ජනගහනයේ 7.7% වන අතර වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මුළු ජනගහනයේ 12.4% වන බවත් තනි මාසික මාපිය පවුල් සංඛ්‍යාව මුළු ජනගහනයෙන් 11.8% බවත් අඩු ආදායම් ලැබී පවුල් මුළු ජනගහනයේ 6.7% අනුබද්ධ ප්‍රවේශයේ තුල මේ අය කළමනාකරණය කරමින් කටයුතු කාරණා ක්‍රියාත්මක කළා මේ අය වැඩියෙන් නිෂ්පාදන ක්‍රියාවලියට ස්වයං රැකියා ක්‍රියාවලියට යොමු කරමින් ඒ අය සමුද්ධි ප්‍රතිලාභී නොවන මට්ටමට ශක්තිමත්ව සවි බල ගැන්වීමේ කාර්යයත් එක්ක වුන් දිරිදීම සඳහා විශේෂ වූ වැඩපිළිලක් මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යනවා මම හිතනවා ඒක කාර්තුවෙන් කාර්තුවට වසරෙන් වසරට ක්‍රියාත්මක කිරීමත් එක්ක තමයි බලාපොරොත්තු වෙන්නේ 2030 වෙනකොට මේ தত্ত্বය වෙනස් කිරීම සඳහා වූ විශේෂ වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිලත් එක්ක ප්‍රයෝජනය ගැනීමේදී මම හිතනවා අපිට පුළුවන් වෙයි මේ தত্ত্বය තවත් ඉලක්කගතව ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මේ වෙනකොට සමුද්ධි ව්‍යාපාර යටතේ අපේ යාපව මෙතුවරණ කොට්ටාසේ ගරු සභාපතිතුමනි අපි පාරම්පරික ශිල්පීය ගම්මාන අපි ආරම්භ කරලා තිබෙනවා ඒ ගම්මාන යටතේ විශේෂයෙන් මහව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බඩල්ගමත් හීනුග්ගලත් කියන ගම්මාන දෙක සම්ප්‍රදානුකූල මැටි කර්මාන්තයේ වළං කර්මාන්තයේ විදිලා හිට අය ඉන්න අය මුළු ගම්මානෙම විදුලියෙන් ක්‍රියාත්මක වෙන සකපෝරු හා නව තාක්ෂණය ලබා දීලා අලුත් වෙළඳපොළට ගැලපෙන විදිහේ නිර්මාණ කරන්නත් ඒ වගේම විශේෂයෙන් හීනු බඩල්ගම ගම්මානයේ සහ හීනුගල ගම්මානයේ පාරම්පරික රත්තරම් වැඩ ක්‍රියාත්මක කරන ගම්මානයක අලුත් තාක්ෂණය හා අලුත් මෝස්තර නිර්මාණය කරලා ඒ අයට වෙළඳපොළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම 2018 වසරේ ඒ සමීපම බලල්ලේ ප්‍රධාන පාර අයිනේ අනුරාධපුර පාර අයිනේ ඒ පිළිබඳ අලවිසලක් යනේන අයට ඒවා මිලදී ගැනීම සඳහා අලවිසලක් නිර්මාණය කිරීම සඳහාත් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂයෙන් අපේ ස්තුතිය ගෞරවය ගරු අමාත්‍යතුමාටත් අනිකුත් අයට අපි පිරිනමිය යුතුයි මේ වැඩසටහන යටතේ විශේෂයෙන් අපි කියන්නට ඕනේ වැඩිහිටි නිවාස සංකල්පය යටතේ අපිට මේක බටහිරින් ලැබුණු එකක් වුණත් අපි දැන් විශේෂ කලාපවල වැඩිහිටි නිවාසයේ පිහිටවලා තිබෙනවා ඒ වැඩිහිටි නිවාස තවත් සවි බල ගැනීම සඳහා ගරු අමාත්‍යාංශය මේ විශේෂ අධාල වැඩිහිටි ලේකම් කාර්යාලයත් ඒ වගේම මේ පිළිබඳ සුබ සාධන අංශයත් ක්‍රියාත්මක කරමින් වැඩිහිටි නිවාස අලුත් සංකල්පයක් අරගෙන ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම යම් කොටසක් මුදලක් ගෙවලා තමන්ගේ වැටුප තමන්ගේ විශ්‍රාම වැටුප යොමු කරලා ජීවත් වෙන්න පුළුවන් ස්ථානය බවට පත්කිරීම සඳහා ක්‍රියාත්මක කරගෙන යන වැඩපිළිලේදී අපි ඉල්ලීමක් කළා යාපව මෙතුවරණ කොට්ටාසි අපි නිර්මාණය කළත් වෙනවා මී මුත්තා වැඩිහිට නිවාසය. ඒ මී මුත්තා වැඩිහිට නිවාසය අලුත් ගොඩනැගිල්ලක් ලබා දීම සඳහා ඇමතිතුමාගේ අනුමැතිය ලැබිලා තිබෙන නිසා අපට එන වසර ඒක තවත් සක්‍රීය කුරුණෑගල දිස්ත්‍රික්කයේ හොඳම වැඩිහිට නිවාසය විදිහට මේ වෙනකොට පත් වෙලා තිබෙන ස්ථානයක්. ඒ සඳහා අපිට තවත් පළල්ව ඒ වගේම තවත් සුබ සාධනයන් තවත් සේවාවන් රාශියක් කරන්න පුළුවන් තැනක් බවට මේ ස්ථානය අපිට පත් කරගන්න පුළුවන් වෙයි. ඒ පත් කරගන්න පුළුවන් වීමත් එක්ක මම හිතනවා මේ සම්ප්‍රදානුකූලව අපි හිතන තත්ත්වයට වඩා මානසික තත්ත්වයේ ශක්තිමත් කරලා ඔවුන්ට ගෙදර ඉන්නවට වඩා හොඳ සමාජ පසුබිමක් සමාජ මානසික තත්ත්වයක් ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් විදිහට අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. ඒ වගේම අපි සමෘද්ධි බැංකු සංගම් ක්ෂේත්‍රය තුළ අපි ඇමතිතුමාට යෝජනා කරන්න කැමති විවිධ කුඩා කණ්ඩායම් ඒකාබද්ධව සමෘද්ධි බැංකු සංගම් වලට සම්බන්ධ විශේෂ ආදර්ශ ගොවිපොළවල් දැන් සමහර ප්‍රදේශවල පිහිටවලා තිබෙනවා. හැම ප්‍රදේශයකම පිහිටවලා විශේෂයෙන් මේ පිළිබඳව පළාතට ගැලපෙන ප්‍රදේශයට ගැලපෙන ලොකු ඉල්ලුමක් තියෙන විශේෂයෙන් පළතුරු වගේ භෝග වගා කිරීම සඳහා විවිධ කලාපවල ඒ ප්‍රදේශයට ගැලපෙන භෝග සංරක්ෂණය කරමින් ඒ ගොවිපොළල් පිහිටුවීමේදී විශේෂයෙන් තෙල් පොහොර භාවිතයෙන් තොරව විශේෂයෙන් දේශීය නිෂ්පාදනය කරන පොහොර වර්ග භාවිතා කරමින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන් අපිටත් අපේ අමාත්‍යාංශයේ විදිහට ඉඩම් අමාත්‍යාංශයට සම්බන්ධ වෙලා මේ ඉඩම් හඳුනා ගනිමින් මේ පිළිබඳව විවිධ ගොවිපොළවල් අතර තනක පවත්වලා වැඩි ආදර්ශයක් ලබා දීම සඳහා මේත් එක්ක ක්‍රියාත්මක කිරීම වැඩපිළිවෙල අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. ඒ නිසා මම හිතනවා නිෂ්පාදන ක්‍රියාවලිය ලංකාවේ මේ ආකාරයට ග්‍රාම නිදාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 14,879ක මේ කාර්යය ක්‍රියාත්මක කළොත් මම හිතනවා අතිවිශාල ප්‍රදේශයක නිෂ්පාදන ක්‍රියාවලියත් එක්ක හැමට ආදර්ශමත් වෙලා ඒ වගේම සමෘද්ධි ප්‍රතිලාභිනුත් ඒ මග යමින් ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියත් ඔවුන්ගේ ඉඩකඩනුත් මෙවැනි කළමනාකරණය කරන ස්ථානයක් බවට සමෘද්ධි ව්‍යාපාරයේ අනුගතව බැංකුවෙන් ණයක් ලබාගෙන කෘෂි උපදේශය ලබාගෙන මේ කාර්යය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. ඒ වගේම විශේෂයෙන් අපි මේ මොහොතේ අපි කියන්න කැමති කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ පිළිබඳව කතා කිරීමේදී විශේෂයෙන් ලංකාවේ විශාල වගකීමක් අද මේ ක්ෂේත්‍රය තුළ තිබුණට අපිට පේන්නේ ඒ සඳහා විශේෂ ප්‍රතිපාදන විශේෂ සම්පත් නොලැබෙන තත්ත්වයක් තමයි තිබෙන්නේ. දැන් අපි මම ගණනය කළා ලංකාවට වැඩිම විදේශ විනිමය ගරු සභාපතිතුමනි ලබා දෙන්නේ කාන්තාව. වැඩිම විදේශ විනිමය එකක් තමයි විදේශ රැකියාවලින්. ඒ වගේම තේ වගාව සහ රබර් වගාවේ ඉදිලා ඉන්නේ වැඩිම ප්‍රමාණයක් කාන්තාව. ඒ අය නිෂ්පාදනය කරන ක්‍රියාවලියේ විදේශ
විනිමය. හැමතුමා ඔබතුමාට විනාඩියක් තිබෙනවා.
ඊළඟට ඇඟලුම් ශේෂ්ත්‍රවල මේ ශේෂ්ත්‍ර තුනම ගත්තාම මේ තුනේම ඉන්නේ කාන්තාව. මේ තුනේම ලංකාවට ලැබෙන විදේශ විනිමය පිළිබඳ මම හිතන තවම ගණන් හිලව් ලබාගෙන නැහැ. මේ විදේශ රැකියා සහ තේ සහ අපනයන භෝග සහ ඇඟලුම් ශේෂ්ත්‍රය තුළ මේ කාන්තා කණ්ඩායම් තුනම ඉදලා ඉන්නවා. නමුත් ඒ පිළිබඳ කිසිම ඇගයීමක් ඒ පිළිබඳ අපිට නිෂ්පාදන ක්‍රියාවලියේ රටේ වැඩිම විදේශ විනිමය ලබා දෙන්නේ මේ කාන්තාව. මේ විදේශ විනිමයෙන් තමයි අපි පවතින්නේ. ඒ විදේශ විනිමයෙන් පවතින මුදල පාවිච්චි කරමින් තමයි අපේ යම් යම් සම්වර්ධන කාර්යයන් ක්‍රියාත්මක කරන්නේ. ඒත් පෙරලා ඒ අයට ලැබෙන සහනයක් නැහැ. ඒ අයට ක්‍රමවේදයක් නැහැ. ලංකාවේ විදේශ විනිමය ලබා දෙන මේ අංශ තුනම ගණනය කළාම පුහුණුව පිළිබඳ වැඩපිළිවෙලක් තේ කර්මාන්තේ ඒ වගේම විදේශ රැකියාව පිළිබඳ වැඩසටහනේ ඇමතිතුමිය විශේෂ පුහුණු වැඩසටහන් කීපයක් දැන් පටන් අරන් තිබෙනවා. නමුත් මේ අය ලබා දෙන දායකත්වයේ දිහා බැලුවම මම හිතනවා කාන්තාව කියන ඒකකයේත් එක්ක ලොකු ගෞරවයක් රටේ ලබා දිය යුතුයි. මොකද මේ අය තමයි මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට වැඩිම දායකත්වය ලබා දෙන්නේ. මේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මේ ගැන කතා නොකර මේ නිෂ්පාදන ක්‍රියාවලිය අපිට නිෂ්පාදනය වෙනවා තමයි කියලා කිව්වට කවුරු විසින්ද නිෂ්පාදනය වෙන්නේ? කවුද මේක දායකත්ව ලැබෙන්නේ කියන කාරණේ ක්‍රියාත්මක කළා නැහැ විතරක් නෙමෙයි, මම අවසාන වශයෙන් මම කියන්න කැමති කාන්තාව පිළිබඳ කතා කළාම අද කාන්තා අමාත්‍යාංශයක් තියෙනවා, ඒ වගේම වෙනත් සංවිධාන තියෙනවා. අද වෙනකන් ගරු සභාපතිතුමනි කාන්තාව සේටම එකතුල බැරි වුණා මහනුවරට.
ඔබතුමා ඔබතුමාගේ වෙලාව අවසන්.
දිස්ත්‍රික් ලේකම්වරියක් පත් කරගන්න. අද වෙනකන් ලංකාවේ තහනම් මහනුවරේ දිස්ත්‍රික් ලේකම්වරියක් පත් කරන කාන්තාව. ද කාන්තා අයිතිවාසිකම වෙනුවෙන් කතා කරනවා. නමුත් මේ தත්ත්වය තුල අද පෙනී හිටිලා නැහැ සුදේශ කටයුතු අමාත්‍යාංශය, එහෙම නැත්නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය. ඇයි මේ වාරණය මහනුවරට විතරක් කාන්තාවන්ට? ඒ නිසා මේ කාරණේ පිළිබඳ කාරණේ
ඔබතුමාට
දන්ත කුමරුට ඉන්දියාවේ ඉඳලා දල්දා වහන්සේ අරන් එන්න පුළුවන්. නමුත් මේ කාරණේ ගත්තහම මේ කාරණේට වාරණයක් තියෙනවා. ඒ නිසා මේ தත්ත්වය පිළිබඳ අපි අවධාරණය යොමු කරමින් විශේෂයෙන්
ඔබතුමා කාලය අවසන් වෙලා තිබෙන්නේ
නියෝජ්‍ය ඇමතිතුමාටත්, ඒ වගේම ඇමතිතුමාලා ඇමතිතුමියන් දෙදෙනාටමත් මේ කාර්යයේ රට ශක්තිමත් කිරීම 2018 වසරේ තමන්ගේ අමාත්‍යාංශයේ වැසීච වලින් මීට වඩා වැඩි වැඩ කොටසක් ක්‍රියාත්මක කරන ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. බොහොම
ස්තුතියි. බොහොම ස්තුතියි. ගරු වෛද්‍ය තුෂිතා විජේමාන මැතිණිය, ඔබතුමීට විනාඩි 8ක් තිබෙනවා.
අද කාන්තා ඇමතිතුමියන් දෙදෙනෙක්ම නියෝජනය කරන, ඒ වගේම සමාජ සයි බල ගැනීමේ අමාත්‍යතුමා නියෝජනය කරන අමාත්‍යාංශ තුනක් යටතේ කතා කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳ ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙමින්, විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මම හිතන්නේ අපේ කාන්තා කටයුතු අමාත්‍යතුමියගේ අමාත්‍යාංශයට වෙන් කරපු මුදල් නම් මෙවරත් ප්‍රමාණවත් නැහැ කියන එක පණිවිඩය දෙමින්, විශේෂයෙන්ම අපි කාන්තාව විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් 12 දෙනෙක් නියෝජනය කරන මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අද අපි දැකපු දෙයක් තමයි මේ කාන්තා මන්ත්‍රීවරියෝ විදියට ආංශික උපදේශක කාරක සභාවේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආංශික උපදේශක කාරක සභාව නියෝජනය කරන මන්ත්‍රීවරියක් විදියට අද අපි දැකලා තියෙන දෙයක් තමයි ළමා අපයෝජනයේ අපචාර ගැන කතා කරනකොට බොහොම ඛේදනීය තත්ත්වයක් තියෙනවා. අපි පහුගිය වාර්තාත් එක්ක බලනකොට මේ අපයෝජනයේ ළමා අපයෝජනයේ අපචාර ගැන වෙන් කළා තියෙන මුදල් 2014 2015 එක්ක සසඳා බලනකොට 2016 2017 2018 වර්ෂයේ සඳහා මුදල් ප්‍රමාණවත් නැහැ. අද අපිට දැක ගන්න තියෙන දෙයක් තමයි මේ ළමා අපයෝජන ළමා අපචාර ගැන කතා කරනකොට මම හිතන්නේ කාන්තා මන්ත්‍රීතුමියන් විදියට අපි දැකපු දෙයක් තමයි ප්‍රථමයෙන්ම මේ අපයෝජන අපචාර ඇති වෙන්න මුල්ම හේතුව වෙලා තියෙන මූලික සාධකය වෙන ළමයෙක්ගේ මනස නිරවුල් කරගන්න මුල්විය ළමා සංවර්ධනයට අපි අඩිතාලම දාන්න ඕනේ. අද මේ වෙනකොට අපේ කාන්තා කටයුතු අමාත්‍යතුමියගේ උපදේශ අනුව මුල්ලිය ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ඒ ඉන්න නිලධාරීන් එක්ක, ඒ වගේම ඒ පිළිබඳ විශේෂඥ දැනුම තියෙන වෛද්‍යවරු ගෙනල්ලා අපි ඒ මුල්ලිය ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නිලධාරීන්, ඒ වගේම ඊට අබ්දාල අමාත්‍යාංශ සම්බන්ධ කරගෙන මුල්ලිය ළමා සංවර්ධනය ඇති කිරීමේ තේමාවත් එක්ක යන ගමනේදී විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී අපේ අමාත්‍යතුමියගෙන් ඉල්ලනවා ඔබතුමිය නියෝජනය කරන ඒ අමාත්‍යාංශයේ අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ඔබතුමිය යටතේ ඉන්න නිලධාරීන් 5 දෙනෙක් ඉන්නවා. මම හිතන්නේ ඉතාමත් බොහොම ලොකු කාර්යභාරයක් අපේ මේ කාන්තාවන් වෙනුවෙන් ළමයි වෙනුවෙන් කරන්න ලැබිලා තියෙන මේ මහඟු අවස්ථාවේදී අපිට ඒ නිලධාරීන් සම්බන්ධ කරලා ඔබතුමියගේ කරන වැඩසටහන් එක්ක ඒ දියත් කරන වැඩසටහන් වලට ඔබතුමිය දැනුවත් කරන ගවම්ම පසු විපරමකට අපිට ලබා දෙනවා නම් ගොඩක් හොඳයි කියලා හිතනවා. මොකද ඔබතුමියගේ සංකල්පය යටතේ මේ අමාත්‍යාංශයෙන් දියත් කරපු වැඩසටහන් ගණනාවක් අපි දැක්කා. පහුගිය ආංශික උපදේශක කාරක සභාවේ කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරනකොට ගරු අමාත්‍යතුමියනි, මම හිතන්නේ හොඳ වැඩසටහන් ඔබතුමිය ඉදිරිපත් කරලා තිබ්බා. හැබැයි අපිට සමහර වෙලාවට එහේ නියෝජනය කරන සමාජිකයන් විදියට සමහර වැඩ කටයුතු වලදී අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසල මෙවැනි වැඩසටහන් දියත් කරත් අපි නොදැනුවත්කම අපි දන්නේ නැතිකම අපි එතෙන්දි දැක්කේ ඒක ඔබතුමියගේ වැඩසටහන් වලට අපිටත් දෙන්න පුළුවන් දායකත්වයක් දෙන්න තියෙන අවස්ථාව මගහැරීමක් ඉදී. ඒ නිසා මේ අවස්ථාවේදී ඔබතුමිය කරන මේ වැඩ කටයුතු ඵලදායි වෙන්න නම් ගමට යන්න නම් ගමේ ඉන්න කාන්තාව ආර්ථිකව සවිබාර ගන්නිලා අපේ කාන්තාවන්ට ශක්තියක් ධෛර්යයක් දෙන්න නම් ඔබතුමියගේ මේ වැඩසටහන් ටික ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යනකොට ඔබතුමියගේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් ටික සම්බන්ධීකරණය කළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් දෙනවා නම් මීට වැඩිය මහත් ඵලදායී තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම තමයි මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අපි දැකපු දෙයක් තමයි ළමා ආරක්ෂක අධිකාරියේදී පෞගිය දවස්වල මේ පාසල් දුවා දරුවන්ට විශේෂයෙන්ම අපේ දියණියන්ට සමහර වෙලාවට නොයෙකුත් බලපෑම් පාසල් දරුවන්ට ආවා ප්‍රේම සම්බන්ධතාවයක් හරි එහෙම නැත්නම් මොනවා හරි යම් විනය වැරදි ක්‍රියාමාර්ගවලදී දරුවන්ට ඔවුන්ගේ පාසලට යාමේ හැකියා අවස්ථා මගහැරලා ගියා. ඒ නිසා මම හිතන්නේ අපේ කාන්තා කටයුතු අමාත්‍යතුමිය ඒ වගේම අපේ රාජ්‍ය අමාත්‍යතුමිය සුදර්ශනී ෆර්නැන්ඩ් පුලේ මැතිණිය ඒ වගේම අපි සියලු දෙනාම ළමා ආරක්ෂක අධිකාරී සභාපතිතුමියත් එක්ක කතා කරලා මේ අතවරයට පත් වෙලා කියලා සටහන් වෙන එහෙම නැත්නම් ප්‍රේම සම්බන්ධතාවයක් කියලා මේ ගුරුවරු විදුහල්පතිවරුන් මේ තීරණය කළා ළමුන්ට ගන්න අසාධාරණත්වයේදී පෙනී හිටින්න මම හිතන්නේ අපේ කාන්තා කටයුතු අමාත්‍යතුමිය ක්‍රියා කරා. මම හිතන්නේ මේ ක්‍රියාවලියේදී අපේ කාන්තා කටයුතු අමාත්‍යතුමියත් එක්ක ඒ වගේම අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන් අපේ අධිකරණ අමාත්‍යතුමියත් ඉන්නවා. මේ නිසා නීතියේ රාමුවක් තුළට මේ ක්‍රියාවලියන් එකතු කරගෙන මේ දරුවන්ට වෙන අසාධාරණයේදී අපේ යුතුකමක් තියෙනවා වගකීමක් තියෙනවා. අපේ මේ පාසල් දරුවන්ට වෙන අසාධාරණයේදී දරුවන්ට සමහරලාට පාසලකට යන්න බෑ. පාසලේ විදුහල්පතිතුමිය පාසලට ගන්නේ නැහැ. ඒ විදුහල්පතිතුමිය දැනගත්තොත් වෙනත් පාසලක ඒ දරුවා ගත්තා කියලා එතන පණිවිඩය දීලා ඒ වගේ අසහනයටපත් වෙනවා. සමහරලාට මෙවැනි ක්‍රියාවලියන් වලදී අපේ අහිංසක දියණියන් සිය දිවි නසා ගන්න තත්ත්වයටපත් වෙන අවස්ථා තිබ්බා. ඒ නිසා මේ අවස්ථාවේදී ඒ ගැන අවධානය යොමු කරන්න කියලා ඉල්ලමින් විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී අපේ මංගල සමරවීර මුදල් අමාත්‍යතුමාට ස්තුතියක් කරන්න කැමැති. මෙවර අයවැයේදී මං හිතන්නේ කවුරුත් දැක්කේ නැති සාමය හා සංහිඳියාව පිළිබඳ විශේෂයෙන්ම කතා කරලා තියෙනවා. ඒකම උතුරු නැගෙනහිර පළාතේ අවතැන් වෙච්ච කාන්තාවන්ට ස්වාමිපුරුෂයන් මියගිය කාන්තාවන් කෙරෙහි ආර්ථිකව සවිබල ගන්නන වැඩසටහන් ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම කාන්තාවන් ආර්ථිකව සවිබල ගන්නන වැඩසටහන් වල සුද්‍ර මූල ණයත් එක්ක මේ කාන්තාව ආර්ථික සවිබල ගන්නන වැඩසටහන් වලදී එතුමා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ උතුරු නැගෙනහිර කාන්තාවන් අතර තියෙන අම්මච්චි කියන ව්‍යාපෘතිය. ඉතින් මම හිතන්නේ මේ තුලින් මම හිතන්නේ අපේ විජේ කලා මහේශ්වරන් මන්ත්‍රීතුමියත් ඉන්න එතුමිය සතුටු වෙනවා ඇති. මේ ක්‍රියාවලියේදී අපි දැකපු දෙයක් තමයි රාජ්‍ය සංවිධාන වගේම රාජ්‍ය නෝන සංවිධානත් කාන්තාවන් සවිබල ගන්නන වැඩසටහන් වලට දියත් මේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. හැබැයි අපි අවසාන
මන්ත්‍රීතුමිය ඔබතුමියට තව විනාඩියක් තිබෙනවා.
ඔබතුමියගේ අවධානය යොමු කරොත් හොඳයි. පසු විපරමක් කරනවා නම් අපි වර්ෂයකට කී දෙනෙක් මේ සවිබල ගන්නලා අවසාන ප්‍රතිඵලය. ඒ වගේම මම මේ අවස්ථාවේදී අපේ පාර්ලිමේන්තුව වෙනුවෙන් අපේ පාර්ලිමේන්තුවේ ඉන්න කාන්තාවන් වෙනුවෙන් මේ අවස්ථාවේදී මතක් කරන්න කැමති ළමා සුරකුන් මධ්‍යස්ථානයක් මං හිතන්නේ වර්ෂ ගණනාවක් තිස්සේ ඔවුන්ගේ ඉල්ලීමක් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා අපේ අධිකරණ ඇමතුමියත් ඉන්නවා අපේ වනිතා කටයුතු අමාත්‍යතුමියත් ඉන්නවා. මං හිතන්නේ කතානායකතුමාගෙන් මේ ඉල්ලීම වසර 3-4කට කලින් ඉඳන්ම ඉල්ලලා තියෙන මේ අවධානය යොමු කරන්න කියලා. මොකද මේක අවශ්‍යතාවයක් වෙලා තියෙන ඔවුන්ගේ නිතරම කාන්තා මන්ත්‍රීතුමියන් විදියට ඔවුන්ගේ නිතරම ඉල්ලන ඉල්ලීමක් තමයි මේ දිවා සුරකුන් මධ්‍යස්ථානයක් ඔවුන්ට ලබා දෙන්න කියලා. ඒ නිසා මම විශේෂයෙන්ම සමාජ සවිබල ගැනීමේ අමාත්‍යතුමා විදියට ඔබතුමා ගැනත් මම සඳහන් කරන්න ඕනේ. ඔබතුමා අපිට සමෘද්ධි ආර්ථික ගම්මාන විදියට මගේ ආසනයට ගම්මාන දෙකක් දීලා තියෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ කාන්තාවන් සවිබල ගන්නන වැඩසටහන් විදියට බටපොතු නිෂ්පාදනය ඒවගේම කෘෂි ආර්ථික නිෂ්පාදන ගම්මාන දෙකක් දීලා තිනවා මම හිතන්නේ ඔබතුමත් අන්තිමට කොමාරි කාන්තාවන්ට මේ සයිබල ගන්නන වැඩසටහනේ ඔබතුමත් ලොකු දායකත්වයක් දීලා තිනවා ඒ නිසා අමාත්‍යවරුන් තුන් දෙනාටම ඉදිරි කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා මම මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා
ඔබතුමිනේ බොහොම ස්තුතියි මීළඟට ගරු ඇමතිනිය සුදර්ශනී ප්‍රාන්තපුලිය ඇමතිනිය ඔබතුමිට විනාඩි 14ක් තිබෙනවා
අද මම හිතන්නේ වැදගත් අමාත්‍යාංශ තුනක් ගැන සාකච්ඡා වෙන දවස මම විශේෂයෙන්ම ළමා හා කාන්තා අමාත්‍යාංශ පිළිබඳව අදහස් කීපයක් දක්වන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ රටේ 151ක් ඉන්නේ කාන්තාවෝ ඒ වගේම අවුරුදු 18ට අඩු දරුවෝ ගත්තොත් 130ක් ඉන්නවා හැබැයි මමත් අපේ වෛද්‍ය තුසිතා විජේමාන්න මැතිණිය කිව්වා වගේ මමත් එකඟ වෙනවා වැදගත් අමාත්‍යාංශයක් රටේ නමුත් මීට වඩා ප්‍රතිපාදන වෙන්නුණා නම් මම හිතන්නේ බොහොම හොඳයි කියලා මමත් හිතනවා විශේෂයෙන්ම අපි දරුවෝ ගැන කතා කරන්නේ අද දෙමාපියන්ට දරුවා මතක් වෙන්නේ ඉස්කෝලේ යන වයසේදී වුවත් මේ දරුවා හදන්න රජයක් හැටියට අපි විශාල වියදමක් මේ දරුවා වෙනුවෙන් දරනවා විශේෂයෙන්ම දරුවා පිළිසිඳ ගන්නත් කලින් මේ පිළිසිඳ ගන්න මවගේ රෝගී තත්ත්වයන් නිරෝගී කරන්න විශේෂයෙන්ම රුබෙල්ලා එන්නත දීලා ඒ වගේම මොලේ හොදන්න හැදෙන්න ෆෝලික් අම්ලේ පෙත්ත දීලා මේ අම්මා නිරෝගී කරලා මේ නිරෝගී අම්මා කෙනෙක්ගෙන් නිරෝගී පිළිසිඳ ගැනීමක් කරහා නිරෝගී දරුවපතකට අද රට රජයේ විශාල වශයෙන් ආයෝජනය කරනවා විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන ළමා හා කාන්තා අමාත්‍යාංශය හරහා විශේෂයෙන්ම ගර්භණී අම්මලාට ගර්භණී අම්මලාගේ මේ දරු ගැබේ නිරෝගී ලෙස වර්ධනය වෙන්න ඒ යහපත් පෝෂණය ලබා දෙන්න අද රජය අඛණ්ඩව අවුරුදු දෙකමාරකට වඩා විශාල වියදමක් දෙනවා විශේෂයෙන්ම අම්මා පිළිසිඳගෙන මාස 3 ඉඳලා දරු උපත දක්වත් ඊට පස්සේ උපතේ ඉඳලා මව්කිරි දෙන පළවෙනි මාස 3ටත් මාස 9ක් මාසෙකට රුපියල් 2000 ගානේ රුපියල් 20000ක වවුචරයක් දෙනවා හැම මාසෙම මේ කාලලයේ නිරෝගී ලෙස වර්ධනය වෙලා හොඳ නිරෝගී දරු උපතක් මේ රටට උරුම කරන්න. විශේෂයෙන්ම මේ දරුවා පිළිසිඳ ගත්ත දවස ඉඳලා සෞඛ්‍ය රැකවරණය මේ අම්මට ලැබෙනවා දරුවටත් එක්ක. ඒ වගේම තමයි 99%ක් අපේ රටේ උපත් සිද්ධ වෙන්නේ රෝහල්වල. මේ 99%ක්ම බහුතරයක් සිද්ධ වෙන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක්, නාරිහා ප්‍රසව වෛද්‍යවරයෙක් ඉන්න රෝහලක. ඒ නිසා බොහොම ආරක්ෂිතව මේ දරුවා ප්‍රසූත කරනවා. අපි ප්‍රසූත කරුවන් පස්සේ මේ දරුවාට පළවෙනි මාස 6 අඛණ්ඩව මව්කිරි පමණක් ලබා දෙන්නත් ඊට පස්සේ මාස 6 ඉඳලා අමතර ආහාරත් එක්ක අවුරුදු දෙකක් යනකම් මව්කිරි ලබා දෙන්නත් ඒ විශේෂ සේවාවන් ලබලා දෙනවා. අපි එන්නත් ලබා දෙනවා. සෞඛ්‍ය ගැන අපි බලනවා, පෝෂණය ගැන බලනවා. රජයේ විශාල වශයෙන් ආයෝජනය කරනවා. හැබැයි මේ පළවෙනි අවුරුදු 3 තමයි දරුවාගේ මොලේ වෙනස් කරන්න පුළුවන්. මේ පළවෙනි අවුරුදු 3ට කරන ආයෝජනයේ හරහා රටේ ආර්ථිකයට වැදගත් හොඳ මානව සම්පත බිහි කිරීමට නම් අපි මේ මුල් අමාවියට ආයෝජනය කරන්න ඕන. අපි දැන් රට රජයේ කරන ආයෝජනයට අමතරව දෙමව්පියන්ට යහපත් මව්පිය භාවය පිළිබඳ දැනුවත්භාවය දීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ පළවෙනි අවුරුදු 3ට ආයෝජනය කරන හැම ඩොලර් එකකින්ම වැඩිහිටියෙක් හැටියට අපිට ඩොලර් 10ක රිටර්න් එකක් ලැබෙනවා. රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එක බොහොම අපි හැම වෙලාවෙම ආර්ථිකය ගැන කතා කරනකොට හැම වෙලෙම බලන්නේ රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට්. රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එක හොඳටම තියෙන්නේ මේ පළවෙනි අවුරුදු 3 තුළ ආයෝජනය කෙරුවොත්. මොලේ වෙනස් කරන්න පුළුවන්, මොලේ රටට ගැළපෙන බුද්ධිමතුන් බිහි කරන්න පුළුවන් විදිහට මොලේ වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අපි තවදුරටත් මේ දෙමව්පියන්ට යහපත් මාපිය භාවය, ඒ වගේම දරුවන්ට ආදරය කරන්න, දරුවන්ගේ අවශ්‍යතාවයන් හොයලා බලන්න, දරුවන්ට සෙල්ලම හරහා ක්‍රියාකාරකම් කරලා මොලේ උත්තේජනය කරලා ඉස්කෝලෙට ගිහිල්ලා ඉස්කෝලේ ලබා දෙන ඒ දැනුම ලබා ගන්න සුදුසු වටපිටාවක්, සුදුසු ක්‍රියාකාරකම්, සුදුසු පරිසරයක් නිර්මාණය කරන්න තව ආයෝජනය කරනක මම හිතන්නේ ඉතාමත්ම හොඳයි. ඒ වගේම තමයි අපි සතුටු වෙනා 3 ඉඳලා 5 දක්වා මුල් ළමාවිය ක්‍රියාකාරකම් සඳහා අද ළමා හා කාන්තා කාර්යාංශය මුදල් වෙන් කරලා තියෙනවා, විශේෂයෙන්ම මිලියන 40ක්. ඒ වගේම මම හිතන්නේ ලෝක බැංකුව ආධාරය යටතේ මිලියන 1000ක් මේ කටයුතු සඳහා ලබා දීලා තියෙන මේක ඉතාමත්ම හොඳයි. මේ මුල් ළමාවිය කාලේ විශේෂයෙන්ම 3 සහ 5 අවුරුදු කාලේ දරුවාට උගන්වන්නේ නැහැ. හැබැයි ක්‍රියාකාරකම් හරහා දරුවාගේ පුළුවන් තියෙන හැකියාවන් නිපුණතාව ටික වර්ධනය කරන්න. මම හිතන්නේ මේක තමයි අද රජය නිවැරදිව මේ කෙරෙහි ආයෝජනය කරන බව අපි මතක් කරනවා. අපේ රටේ උපත් බොහොමයක් ලියාපදිංචි වෙනවා. හැබැයි සුළු ප්‍රතිශතයක් තියෙනවා ලියාපදිංචි වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අවිවාහක යුවල් දරු සම්පතක් ලැබීමේදී මේ දරුවාගේ උපන්න සහතිකේ ලොකු හිඩසක් තියෙනවා. විශේෂයෙන්ම පියාගේ නම සඳහන් වෙන්නේ නැහැ. මේ දරුවා නොකරපු වරදක් නිසා මෙවැනි උපන්න සහතික තියෙන දරුවන්ට මුළු ජීවිත කාලය පුරාටම නිନ୍ଦා අපහාස විඳින්න සිද්ධ වෙනවා දරුවාගේ වරදකින් නෙමෙයි. ඒ නිසා අපි සතුටු වෙනවා අපේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ අපේ සභාපතිතුමියත් ඉන්නවා වෛද්‍ය තුසිතා විජයමාන මැතිණිය. එතුමියගේ සභාපතිත්වයෙන් මේ කාර්යක සභාව මේ ප්‍රශ්නය පිළිබඳව කතා කරලා අනුමාන උපත් සහතිකය එය පාසල් වලට ඇතුල් කරන සියලුම දේවල් සඳහා මේ අනුමාන උපන්න සහතිකය නිත්‍යානුකූල කරන්න අද මූලික පියවර අරන් තිනවා. ඒ පිළිබඳ අපේ ස්තුතිය සතුට මේ එතුමියට මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම අපි කතා කරන්න ඕනේ විශේෂයෙන්ම අද නිවෙස්වල ආයතනවල හිරවෙච්ච දරුවෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අපි ගත්තොත් උපත් 2016 වෙනකොට උපත් සිද්ධ වෙලා තිනවා 331,073ක්. මේ 2014 වෙනකොට ආයතනවල ඉන්න දරුවන්ගේ සංඛ්‍යාලේඛන මන් ළඟ තිනවා 14,179ක් දරුවෝ ආයතනවල ඉන්නවා. මේ දරුවන්ගෙන් බහුතරයක් එක්කෝ දෙමාපියෝ දෙදෙනා එහෙම නැත්නම් එක දෙමාපියෙක් හරි ඉන්න. ඒ කියන්නේ 81.7%ක් එක දෙමාපියෙක් හෝ දෙමාපියෝ දෙදෙනාම සිටින දරුවෝ තමයි ආයතනවල ඉන්නේ. මේ ආයතන දරුවෝ ආයතන ගත කිරීම දරුවන්ගේ අනාගතයට රටේ අනාගතයට සමාජයට හොඳ ක්‍රියාවක් නෙමෙයි. ඒ නිසා මේ දරුවෝ ආයතනවල ඉන්න දරුවෝ යහපත් පෞල් ජීවිතයක් ගත කරන්න ඒ යහපත් වැඩිහිටි ඒ වගේම සමවයසේ අය එක්ක යහපත් සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා ඔවුන්ට අත්දැකීම් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම අපි යෝජනා කරන්නේ මේ දරුවෝ නිවාසවල හිරකරන එක අපි අවම කරන්න. ඒ වගේම අලුත් ප්‍රතිපත්ති හදලා මේ දරුවන්ව පුළුවන් නම් ඒ දෙමව්පිය එහෙම නැත්නම් හදා වඩා ගන්න විශේෂයෙන්ම හොයලා බලලා හදා වඩා ගන්න මේ දෙමව්පිය හොස්ට් එකයා සිස්ටම් එකට ඇතුල් කරන්න කටයුතු කරනවා මම හිතන්නේ ඉතාමත් හොඳ. අපි සතුටු වෙනවා ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිතුමිය මේ සඳහා අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. මොකද මේ ළමා නිවෙස් වලට ඇතුල් කරන්නේ අම්මලා තාත්තලා නැති දරුවෝ විතරනේ. මම කියෝගේ වැඩිපුර එක්කෝ දෙමාපියන්ගේ දරිද්‍රතාවය එහෙම නැත්තම් සමහර විට මව්වරු දෙමාපියෝ අම්මා තාත්තා වෙන්වීම තුළ අපි හැම වෙලේම බලන්න ඕන අම්මා තාත්තා දෙන්නම ඉන්නවනේ. එහෙම නැත්තම් එක අම්මා හෝ තාත්තා හරි ඉන්නවනේ මේ දෙමාපියෝ එක්කෙනෙක් ළඟ හරි මේ දරුවාව හැදෙන වාතාවරණයක් අපි හදන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම රජය මැදිහත් වෙලා යම්කිසි ආර්ථික දුෂ්කරතා තියෙනවනම් යම්කිසි ආදායම් උත්පාද උපද ගන්න ක්‍රමයක් මේ දෙමව්පියන්ට ලබලා දීලා මේ දරුවා දෙමව්පියෝ එක්ක රැකවරණේ ලබනවා නම් මේ දරුවා යහපත් දරුවෙක් වෙනවා. විශේෂයෙන්ම අපි බොහෝ දුරට ඉගෙන ගන්නවා විශ්වවිද්‍යාල තියෙනවා ආයතන තියෙනවා උපාධි ගන්න විවිධ ක්ෂේත්‍රවල. හැබැයි යහපත් පෞල් ජීවිතයක් ගත කිරීම පිළිබඳව දරුවා ඉගෙන ගන්නේ පවුල තුලින්. ඒ නිසා පවුල තුල අම්මා තාත්තා එක්ක තියෙන සම්බන්ධතාවය අම්මා තාත්තා ගැටලු දිහා බලන ආකාරය අම්මා තාත්තා ගැටලු විසඳා ගන්න ආකාරය අම්මා දරුවා අතර තියෙන යහපත් සම්බන්ධතාවය ඒ වගේම දරුවාට සංවේදී වීම තුළ දරුවාගේ වෙනස වටහාගෙන ඒව හඳුනා ගන්න පුළුවන් පවුල් පරිසරයක මේ දරුවා ජීවත් වෙනවන දරුවා ඇති දැඩි වෙනවන මං හිතන්නේ අපිට සමාජයට බොහොම හිතකර දරුවෝ වැඩිහිටියෝ බවට සමාජගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අද ළමා නිවාසවලට ඇතුල් කරන දෙමව්පියෝ දෙන්න නැති දරුවෝ සමහරට බාල අපරාධවලට අයත් දරුවෝ අපයෝජනයට ලක් වෙච්ච දරුවෝ මේ සියලු දෙනාම එකට නිවාසවල හිර කරලා ඒ වගේම මේ නිවාසවලින් මේ දරුවාට අවශ්‍ය කරන ආදරය රැකවරණේ සුරක්ෂිතභාවය දරුවාට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ දරුවෝ සමාජ විරෝධී දරුවෝ බවට පත් වෙන නිසා නිවාසයක අපි හිර කරගෙන ඉන්න තාක්කල් මේ රටේ සමාජ විරෝධී මේ රටේ සමාජයට වෛර කරන මේ රටේ මිනිසුන්ට වෛර කරන වැඩිහිටියෝ බිහිවීම අපිට අඩු කරගන්න බැරි වෙන නිසා මම අපි ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා කාන්තා හා ළමා කටයුතු ඇමතිතුමීට මේ ගැන බලලා දරුවෝ නිවස්නවලට සිර කරන මේ ප්‍රතිපත්තිය නැවත සංශෝධනයකට ලක් කරලා අපි පුළුවන් මේ අවදානම් දරුවෝ ටික සමාජයෙන් හඳුනාගෙන මේ අම්මා තාත්තා එක්ක රැකවරණේ ලබන්න පුළුවන් විධිමත් ක්‍රමවේදයක් ඇති කරනවා. ඒ වගේම තමයි අද දරුවෝ නැමැති යුවල් අද ගොඩාක් ඉන්නවා. දරුවෝ හදා වඩා ගන්න නිත්‍යානුකූල අවසරය ඉල්ලනවා. මේ ක්‍රමවේදයේ බරපතල ප්‍රමාද වීමක් තියෙනවා. ඉතින් මේ ප්‍රමාද වීමට හේතු හොයලා ඒවා නිවැරදි කරලා මේ දරුවන්ට පවුල් පසුබිමක් තුළ හැදී වැඩිලා හොඳ දරුවෝ බවට පත්වෙන්න හොඳ වැඩිහිටියෝපත් වෙන්න අවස්ථාව ලබලා දෙනවා නම් මම හිතන ඉතාමත්ම හොඳ බව අපි මතක් කරන්න ඕන. ඒ වගේම තමයි අද පාසල් යන දරුවෝ ගැන කතා කරනකොට මට කලිනුත් කතා කරුවා අපේ මන්ත්‍රීතුමිය විශේෂයෙන්ම පාසල තුල අපි දරුවන්ට විෂය අනුබද්ධිත දැනුම ලබා දෙනවා. විෂය අනුබද්ධිත දැනුම ලබා දෙන මේ පරිසරය ළමා මිතුරු පරිසරයක් වෙන්න ඕන. ළමයින්ට හිතකර ළමයාව හඳුනා ගන්න, ළමයාගේ ගැටලු හඳුනාගෙන ළමයාට සංවේදී වෙන පරිසරයක් අපි නිර්මාණය කරන්න ඕන. නමුත් අපි දැක්කා පහුගිය කාලවල මේ දරුවෝ අසනීප වෙලා ඉස්කෝලේ යන දරුවෝ දරිද්‍රතාවයත් එක්ක ඉස්කෝලේ යන දරුවෝ දිහා සංවේදීව බලන්න පාසල් සමහර පාසල් පද්ධති වල ඉන්න සමහර විදුහල්පතිවරු සමහර ගුරුවර ගුරුවරියන් අපහසුත් වුණ අපි දෙයක්ක් ඇකිරාවේ ඉන්න දැරිවියට වෙච්ච දේ ඉතාමත්ම කනගාටුයි. ඒ දැරිවිය වමනය කිරීම නිසා පාසල තුල ඒ දැරිවිය ගැප් ගෙන ඇති බව අරගෙන දැරිවිය ඉස්කෝලෙන් අස් කෙරුවා. අපි ඉල්ලා හිටිනවා විශේෂයෙන්ම කාන්තා හා ළමා කටයුතු ඇමතිතුමී හැටියට ඒ වගේම ළමා ආරක්ෂණ අධිකාරිය මේ වගේ සිදුවීම් පරීක්ෂණය විමර්ශනය කරලා අවශ්‍ය පුද්ගලයන්ට දනුවන් දෙන්න අපි කටයුතු කරන්න ඕන. මොකද ඒ වගේම තමයි විදුහල්පතිවරුන්ට දරුවන්ව පාසලෙන් අස් කරන්න තනි බලය ලබා දීමත් සුදුසු නෑ කියලා මම හිතනවා. මේ වෙලාව අපි ස්තුතිවන්ත වෙනවා අධ්‍යාපන ඇමතිතුමාට, ඒ වගේම ළමා හා කාන්තා අපේ ඇමතිතුමීට, ඒ වගේම ළමා ආරක්ෂණ අධිකාරිය සභාපතිතුමිය ඔවුන් ඉදිරිපත් වෙලා මේ දරුවාට සාධාරණ ඉෂ්ට කරන්න හොඳ පාසලක් ලබලා දීලා නේවාසිකාගාරයක ඉගෙන ගන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා තියෙන නිසා අපි බලන්න ඕන කොහොම හරි මේ දරුවන්ව පාසල තුල රඳවගෙන අවුරුදු 13 අධ්‍යාපනය ලබලා දීලා රටට වැඩදායි පුද්ගලයෙක් කරන එකයි අපි අපේ වගකීම වෙන්න ඕනේ. සමහර විට ළමයි ගැප් ගන්නේ ළමයාගේ වරදින් නෙමෙයි. අද අධ්‍යාපනය තුල තවමත් අපිට ලිංගික අධ්‍යාපනය ලබා දීමට අපි දැනට උත්සාහ අරගෙන තින විශේෂ මේකටත් අපි සතුටු වෙනවා. ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ සභාපතිතුමිය බොහොම අපකප වෙලා අපේ ළමා හා කාන්තා අමාත්‍යාංශතුමී ඇමතිතුමියත් එක්ක එකතු වෙලා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය දරුවන්ට උගන්වන්න නියම ව්‍යාපෘතියක් බස්නාහිර පළාතෙන් පටන් අරන් තිනවා. අද මේ ඒ නිර්දේශ විෂය නිර්දේශයේ හදලා ගුරුවරු පුහුණුවකට ලක් කරලා මම හිතන්නේ ජනවාරි වෙනකොට දරුවන්ට උගන්වන්න ඒ අවශ්‍ය කරන ක්‍රමසම්පා ඒ මේ ක්‍රමවේදය ඇති කරලා තියෙනවා. සර් මේ දරුවෝ ගැප් ගත්ත දරුවන්ව අපි කොහොම හරි බලන්න ඕන නැවත අධ්‍යාපනය ලැබලා දීලා යම් කිසි රැකියාවට ඔවුන්ව යොමු කරන්න. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? මේ දැරිවිය
ඇමතිතුමිය ඔබතුමෙන් තව විනාඩියක් තිබෙනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. මේ දැරිවිය එහෙම නොකරොත් මොකද වෙන්නේ? ඔවුන් අනිවාර්යයෙන්ම ගණිකා වෘත්තියට යොමු වෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය මේ පාසල් පද්ධති තුළ විවිධාකාර දරුවෝ ඉන්නවා, විවිධ හැකියාවන් තියෙන දරුවෝ ඉන්නවා, විවිධ ගැටලු තියෙන දරුවෝ ඉන්නවා. මේ සියලුම දරුවන් හඳුනාගෙන ඔවුන්ට අධ්‍යාපනයක් ලබා දීලා ගැටලුවකට පත්වෙච්ච දරුවන්ට වුවත් නැවත පාසල් ගත වෙලා අධ්‍යාපනය ලැබලා යම්කිසි වෘත්තියකට යොමු කිරීම තමයි මම හිතන්නේ ඉතාමත්ම අපි කළ යුත්තේ කියන එක. ඒ වගේම මම යෝජනා කරනවා අද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙක ඉන්නවා විශාල ළමයි වෙනුවෙන් වග කියන නිලධාරීන් රාශිය. ඒ සියලු දෙනාටම පුළුවන් නම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමේ මේ අවදානම් දරුවෝ හඳුනාගෙන යම්කිසි ලේඛනයක් නඩත්තු කරන්න මේ දරුවන්ව පසු විපරම් කළ අපිට බලන්න පුළුවන්. දෙමව්පිය රැකවරණය තුල හිඳමින් මේ දරුවන්ට වැඩෙන්න පුළුවන් පරිසරය නිර්මාණය කරන්න පුළුවන්. මේ දරුවන්ට යම්කිසි අවදානමක් තියෙනවනම් මැදිහත් වීමක් කරන්න පුළුවන්. ඒ නිසා අපි යෝජනා කරනවා මේ පිළිබඳව මේ ගැන අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින්, ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා ඇමතිතුමියට, ළමා හා කාන්තා ඇමතිතුමියට, ඒ වගේම විදේශ රැකියා ප්‍රවර්ධන ඇමතිතුමියට. මම හිතන්නේ වැඩිපුරම විදේශ විනිමය ගේන්නේ අපේ පිටරටෙන් සේවය කරන අපේ කාන්තාවන්, ඒ කාන්තාවන්ට නායකත්වය දෙන අපේ ඇමතිතුමියටත්, ඒ වගේම සමාජ සුභසාධන අපේ ඇමතිතුමාටත් කරන සේවාවට අපි ස්තුතිය පුද කරමින් මම කතාව අවසන් කරනවා.